ඊළඟට ගරු කංචන විජේසේකර අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මූලාසනයේ.
මූලාසනයට ගරු ආචාර්ය සුරේන් රාඝවන් මහත්තයා නම යොජ
ගරමතුමා කතා කරන්න.
ස්තුතියි ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද දවසේ පළමුවෙන්ම මේ යෝජනාව පිළිබඳව විවාදයට එක්වෙන්න පෙර විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරපු මේ පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයන් එක්ක ඉතාමත්ම සාමකාමීව සුහඳව තමන්ගේ කටයුතු කරපු අමරකීර්ති අතුකොරළ මන්ත්‍රීතුමාගේ ඝාතනය පිළිබඳව අපේ කනගාටුව අපි පළ කරනවා. ඒ වගේම ඔබතුමාගෙන් පිළිලීමක් කරනවා. මේ සභාවේ අපේ සියලු දෙනාගේ වගකීමක් වෙනවා ඒ ඝාතනයට ලක්වෙච්ච මන්ත්‍රීවරයා ඝාතනය කරන්න මූලිකත්වය ගත්ත සංවිධානාත්මක කණ්ඩායම් සියල්ලම වෙනුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නත් ඔවුන්ට නායකත්වය ලබා දීපු සියලු දෙනා අධිකරණ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියත් සක්‍රිය කළ යුතුයි කියන යෝජනාවත් මේ වෙලාවේ කරනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මම මේ කතා කරන යෝජනා ඉදිරිපත් කරපු අපේ වීරසිංහ මන්ත්‍රීතුමා, එතුමාගේ තිබුණු වේදනාව දුක එතුමා ප්‍රකාශයට පත් කරා. මෙතන මේ පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු අතරේ දැන් අද 119 දෙනෙක් ආණ්ඩුව වෙනුවෙන් ඡන්දේ භාවිතා කරා. 119කගෙන් මන්ත්‍රීවරු 76කට වැඩිය තමන්ගේ දේපල අහිමි වෙලා තියෙනවා. සමහරුන්ගේ තිබුණු සියලුම දේපල අහිමි වෙලා තියෙනවා. සමහරුන්ගේ දේපල ව්‍යාපාරික ස්ථාන අහිමි වෙලා තියෙනවා. සමහරුන්ගේ ජීවිතත් අහිමි වෙලා තියෙනවා. එතන ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, විපක්ෂයේ උත්සාහ කරා පහුගිය කාලෙම මේක මේ මැයි මාසේ 9 වෙනිදාට ලඟු කරන්න. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මම මේක ගෙනියන්න කැමති මේ මැයි මාසේ 9 වෙනිදා නෙවෙයි අපේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්න. දැන් මගේ නිවස ගත්තම මගේ නිවසට පළවෙනි ප්‍රහාරය එල්ල වෙන්නේ අප්‍රේල් මාසේ 4 වෙනිදා. අප්‍රේල් මාසේ 3 වෙනිදා තමයි මිරිහානේ අතිගරු ජනාධිපතිතුමාගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවස වට කරලා නිවාසට ප්‍රහාරය එල්ල කරන්නේ. කාල්ටන් නිවසට ප්‍රහාරය එල්ල කරන්නේ අප්‍රේල් මාසේ 4 වෙනිදා. අපේ මෙතන ඉන්න මන්ත්‍රු ගණනාවකදී රොෂාන් රණසිංහ අපේ අපත්තුමාගේ ගෙදර ඇතුළට කණ්ඩායම් ගිහිල්ලා සංවිධානාත්මකව ගෙදර විනාශයට පත් කරන්නේ අප්‍රේල් මාසේ 4-5 කියන දින දෙක ඇතුලේ. එනිසා කවුරුරි කියන්න උත්සාහ කරනවා නම් මේක අරලිය ගහ මන්දිරේ ගරු අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මහත්තුමා එතුමා වෙනුවෙන් පැමිණිච්ච පිරිසක් එතුමා ඒ රැස්වීමේදී එතුමා ඒ එතුමා එදා දවසේ රැස්වීමේදී කරපු ප්‍රකාශයක් හින්දා ගිහිල්ලා අපේ නිවාසවලට ගැහුවා එතනින් එහාට කටයුතු කරා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. මේ සිද්ධිදාමයේ සංවිධානාත්මක වුණා කියන එකට ඕන තරම් සාධක තියෙනවා. අප්‍රේල් 3-4-5 කියන දවස් කීපය ඇතුලේ අපේ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ප්‍රහාර එල්ල වුණා පමණක් නෙවෙයි සංවිධානාත්මකව හැම මන්ත්‍රීවරගෙම ගෙදර වට කරන්න කියන විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් එදා දවසේ කටයුත්ත කරා. දැන් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභිකයෝ, පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායකයෝ, ඒ වගේම සමගි ජන බලවේගයේ නායකයෝ මේ සියලු දෙනා කරපු ප්‍රකාශ. ඔවුන් මොනවද කිව්වේ? වෛරය වැපෙවුරා හුඟක් තැන්වල. ඇවිල්ලා කිව්වා මෙන්න මේ ගෙවල් වට කරන්න ව්‍යවස්ථාවෙන් බැරි නම් අපි වෙනත් ක්‍රම තියෙනවා, විකල්ප ක්‍රම තියෙනවා, ඒව තමයි අපි පාවිච්චි කරන්න ඕන කියලා කිව්වා. ඔතන මතක ඇති මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු දැන් නියෝජනය නොකර හිරුණිකා ප්‍රේමචන්ද්‍රලා මොකද්ද කිව්වේ? යාපනයේ ඉඳලා ගිහිල්ලා ගෙවල් වට කරන්න කියලා කිව්වා. යාපනයේ ඉඳලා පාගමන් පටන් අරගෙන කෑගල්ලට ඇවිල්ලා මාතර දක්වා ඇවිල්ලා මෙන්න මේ අහවල් ආණ්ඩුවේ මන්ත්‍රීවරු, මේ මන්ත්‍රීවරු ඡන්ද දෙන්නේ නැත්තම් විශ්වාස මංගෙට පක්ෂ වෙන්නේ නැත්තම් ජනාධිපතිතුමා එලවන්න උදව් කරන්නේ නැත්තම් අන්න ඒ මන්ත්‍රීවරුන්ට පහර පොඩ පහර ගහන්න කියලා කිව්වා. මේකද ප්‍රජාතන්ත්‍රවාදී? මේකද අපේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඕන කියලා කියන කණ්ඩායම් කරන්නේ? දැන් දින 52 එදා දවසේ ව්‍යවස්ථාවේ විරෝධී කුමන්ත්‍රණයක් කරා කියලා එදා දවසේ පාරට බැහැලා උද්ඝෝෂණය කරපු නීතිඥවරුම අද මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට පහර දීපු අද මන්ත්‍රීවරුන් මරණයට පත් කරපු මිනිස් වෙනුවෙන් අද අප්පුඩි ගගහද අධිකරණේ පෙනී ඉන්නවා. අප්පුඩි ගගහද පෙනී ඉන්නවා. මේකද මේ රටේ නීතිය? නීතිය අද අතර අරගෙන තියනවාද බොහෝ කණ්ඩායම්? අද තනි පුද්ගලෝ නීතියන අරගෙන එනිසා අපි ඉල්ලීමක් කරනවා කතානායකවරයාගෙන් කතානායකවරයා මේ වෙලාවේ මූලස්තරේ නොසිටියත් කතානායකවරයාගේ වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපිට ඕනම අයිතියක් අපිට තියෙන අයිතියක් අපේ මතය ප්‍රකාශ කරන්න අපේ මතයට අකමැති වෙන්න පුළුවන් කවුරු හරි හිතනවා නම් අපේ ගෙවල් ගිනි තියලා අපේ යාන වාහන ගිනි තියලා අපිව මරණයටපත් කළා අපිව බියවත් දලා අපේ මතය වෙනස් කරන්න ඒ මතය වෙනස් කළා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන දන්ට අපේ ඡන්දය පාවිච්චි කරන්න කියලා එහෙමනම් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියනක අපි මේ වෙලාවේ කියනවා ඒකට ඕනතරම් උත්සාහ කරන්න කමක් නැහැ අපේ ගෙවල් වලට ගිනි කියන්න ඇවිල්ලා එතුමන්ලා වැරදිලාගෙන තියෙන සමහර තැන් වල රජයේ දේපල පවා ගිනි තියලා තියෙනවා රජයේ වාහන වලට අලාභයන් කරලා තියෙනවා මේවට කාගේ මුදල් දාය වැය වෙන්නේ මේවට වැය වෙන්නේත් නැවතවතාවක් බදු ගහලා ඒකෙන් අය කරගන්න මුදලෙන් තමයි මේ රජයේ වාහන යාන වාහන නැවතවතාවක් යථාතත්ත්වයට පත් කරන්න සිද්ධ වෙන්නේ එනිසා අද දවසෙත් මේ ගෙවල් අහිමි වෙච්ච පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීව උතරන් නෙමෙයි අද ඉන්න විශාල පිරිසක් ප්‍රාදේශීය දේශපාලන නායකයෝ අද ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ගිහලා පහර ගහන්නේ ගිනි තියන්නේ ඔවුන්ට ඉන්න තැනක් නැති බව උතර පත් කරන්නේ අද වෙන මොනවත් නෙවෙයි දේශපාලන වශයෙන් අර එදා 77 88 89 ක්‍රියාත්මක වෙච්ච භීෂණය නැවතවතාවත් කරන්න තමයි ක්‍රියාත්මක වෙන්නේ කවුරු හරි කියනවා නම් අරලියගහ මන්දිරයේ කරපු කතා ඇතුලේ මේක සංවිධානයේ වෙලා ගියා කියලා කවුරු හරි කියනවා නම් ගරු මුලාසරේ මන්ත්‍රීතුමනි පහුගිය මාස කීපම මේ පාර්ලිමේන්තුව ඇතුලේ කරපු ප්‍රකාශ ගන්න විපක්ෂයේ විසින් පහුගිය මාස 6 ඇතුළෙම ගන්න වේදිකාවල නුගේගොඩ වේදිකාව වෙන්න පුළුවන් ඒ වේදිකාවල ගත්ත ප්‍රකාශ ගන්න මොකද්ද කිව්වේ ව්‍යවස්ථාවෙන් ජනාධිපති අයින් කරන්න බැරි නම් අපි ගාව වෙන විකල්ප ක්‍රම තියනවා කියලා කිව්වා ඒ විකල්ප ක්‍රම වලින් අපි එළියට අදලා ගන්න ඕන කියලා කිව්වා ජනතාව පොළඹෙන්න ඕන කියලා කිව්වා ගෙවල් වට කරලා එළියට දාන්න ඕන කියලා කිව්වා අන්න ඒ කට්ටිය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන දැන් අපේ ගෙවල් වලට ඇවිල්ලා පහර එල්ල කරලා අද දවසේ ඒ පුද්ගලයෝ අත්අඩංගුවට ගන්නකට CCTV දර්ශමණයෙන් එහෙමත් නැත්නම් වීඩියෝ පට වලින් ගිහිල්ලා අත්අඩංගුවට ගත්තම ඒ වෙනුවෙන් පෙනී ඉන්න නීතිච කණ්ඩායමකුත් ඉන්නවා ඒ වෙනුවෙන් පෙනී ඉඳලා ඔවුන්ට අප ලබා දෙන්න ඕන කියලා කියනවා අප ලබා නොදුන්නම මෙන්න අධිකරණය ස්වාධීන නැහැ කියලා කියනවා මෙන්න අප දුන්නට පස්සේ කියනවා පුදුමාකාර ස්වාධීනත්වයක් අධිකරණය තියෙන කියලා කියනවා දැන් හෙට අනිද්දා මේ අපේ චෝදනා එල්ල වෙච්ච මන්ත්‍රීවරුන්ට හෙට අනිද්දා අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා කියන තියෙනවා හෙට අනිද්දා අධිකරණය ඉදිරිපත් කරලා ඔවුන්ට අප ලැබුණොත් ඔබ තමුන්නා සර මෙතන නැගිටලා කියයි ස්වාධීන අධිකරණයක් නෙමෙයි තියෙන්නේ කියලා එහෙම බලපෑම් කරයි කාටවත් බලපෑම් ඇති කරන්න දෙන්න බෑ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ගරු මුලාසරේ මන්ත්‍රීතුමනි අපි ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් කතානායකතුමාගෙන් විශේෂයෙන්ම මේ සිද්ධාමයේ නම වෙනිදර ලඝු කරන්න එපා ගාලු මූදර පිටියට ගිහිල්ලා කාටරි ප්‍රහාරයක් එල්ල වුණා නම් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන්න අරලියගහ මන්දිරයේ ඉස්සර ගිහිල්ලා ප්‍රහාරයක් එල්ල වුණා නම් ඒක කරන්න නමුත් ඒ අරලියගහ මන්දිරයේ රැස්වීමට අවිල්ලා රැස්වීමෙන් ඉවර වෙලා සාමකාමීව ගෙවල් බලා යන්න හිටපු මිනිස්සුන්ට එල්ල වෙච්ච ප්‍රහාර පිළිබඳව බස්රත ගිනිතිය මිනිස්සු පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඊට ඉස්සෙල්ලා අප්‍රේල් මාසේ 3 වෙනිදා ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවසර ප්‍රහාරය එල්ල කරපු නිවස වට කරන්න ඕන කියලා යෝජනා කරපු ඒ සංවිධානය කරපු විශ්වවිද්‍යාල විහිදුව අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩල සමාජික විශ්වවිද්‍යාල ඇතුළේ ඉඳගෙන දේශපාලනය කරන්න පාවිච්චි කරපු ඒ තරුණ නායකයෝ ඒ සියලු දෙනා වෙනුනොත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන දැන් අද හදිසි නීතිය තියෙන්නේ ඇඳිරි නීතිය තියෙනවා මන් දන්නේ හදිසි නීතිය තියෙන වෙලාවේ කොහොමද පොලිස් ස්ථානයේ වට කරලා ඉවරලා පොලිසිය ගේට්ටු කඩාගෙන පොලිස්පතිව හොයාගෙන යන්න පුළුවන් තත්ත්වෙටපත් වෙලා තියෙනවා ඒ තරමටද නීතිය අතරරගෙන තියෙනවා පොලිසිය නොහැකි වෙලා තියෙනවා අද පොලිසියට විරුද්ධ වෙයිලා උද්ඝෝෂණ කරන පිරිස අතලංගුර ගන්න දැන් මට පුදුම සහගත දෙය තමයි පහුගිය කාලේ ගෙවල් වලට ගිනි තියපු මිනිස්සු ඒ වගේම මරණයටපත් කරපු මිනිස්සුන්ට අප දෙනවා දවසේ අධිකරණේ හැබැයි සාමකාමීව මේ කටයුත්ත මර්ධනය කරන්න එහෙම නැත්නම් මැඩ පවත්වන්න කටයුතු කරපු පොලිස් නිලධාරීන්ට සති 2-3 අධිකරණේ දෙනවා වෙනත් ක්‍රියාමාර්ග. ගෝඨාභය ජනාධිපතිතුමාගේ ගෙදරට ගහපු මිනිසුන්ට දී වාර්තා කියනවා ඉතාමත්ම මේක ඇතුලේ තියන්නේ මේ කියනවා මේ උදාසීන වී වාර්තාවක් තියෙන කියලා කියනවා. අරවල ශක්තිමත් දී වාර්තා එනවා. මේ පිළිබඳව අපි හොයන්න ඕනේ කොහොමද මේක වෙන්නේ කියන එක පිළිබඳව. එනිසා ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි ආණ්ඩු පක්ෂේ ඉන්න පුළුවන් විපක්ෂේ ඉන්න පුළුවන්. ඊළඟ මැතිවරණ දිනන්න පුළුවන් පරදින්න පුළුවන්. හැබැයි අපේ මතය යටපත් කරන්න කාටවත් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අපි අපේ දේශපාලන මතය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපේ රටේ ඉදිරි ගමන් මාර්ගය
මේ රටේ ඉන්න දෙකක් කාලයක් තිබෙනවා.
ජනතාව තීන්දු කරන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීව තීන්දු කරන්න ඕන. අපි මේ අර්බුදයෙන් ගොඩ එන එක අපි මාස 6න් ගොඩ එනවද නැත්නම් අපි තව තවත් කල් දාගෙන අපි අවුරුදු 2ක් 3ක් එහාට මේ කටයුත්ත ගෙනියනවද කියන එක. අපි ස්තුතිවන්ත වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ දේශපාලන නායකයා. එතුමා අසීරු අමාරු තීන්දුවක් ගත්තේ. අපේ කඳවුරේ ඉන්න සියලු දෙනා කිව්වේ එතුමාට ඉවත් වෙන්න එපා කියලා කිව්වේ. එතුමාට ඉවත් වෙන්න එපා අපේ කඳවුර ඇතුලේ අපේ ශක්තිය තියෙනවා එතුමාට කටයුතු කරගෙන යන්න කියලා. නමුත් එතුමා ඉවත් වීම සඳහා එතුමා තීරණයක් අරගෙන ඉවත් වුණා. මේක තව එක්කෙනෙක් ඉන්නවා නම් බාර ගන්න කියලා. හැබැයි බාර ගන්න කියලා විපක්ෂයට කියනකොට කවුරුවත් බාර ගන්න එන්නෙත් නැහැ. ඒවලත් කොන්දේසි දානවා. බාර ගන්න කියලා කියනකොට තියෙනවා ජනාධිපතිතුමත් අයින් වුණොත් තමයි එන්නේ කියලා කියනවා. මෙන්න මේක කරොත් තමයි අපි එන්නේ කියනවා. කවුරු හරි රට ගැන ආදරයක් තියෙනවා නම් කොන්දේසි විරහිතව සහයෝග දෙන්න ඕන. කොන්දේසි විරහිතව සහයෝග දෙන්න ඕන. ඒ කොන්දේසි විරහිතව සහයෝග දෙන්න ඕනම කෙනෙක් කෙනා නම් අපේ ඇමතිකම් වලිනුත් අපි ඒ මොහොතේම අයින් වෙන්න අපි සූදානම්. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඇමතිකම් තනතුරු කියන ඒවා తాවකාලික දේවල්. මේ වගකීම් විතරයි. නමුත් ඊළඟ පුද්දලෙක් කවුරු හරි කියනවා නම් විපක්ෂ ඉන්න කෙනෙක් නෑ අපිට ඊට වැඩිය හොඳ කරන්න පුළුවන් කියලා. අර එළිය ඉඳගෙන කෑ ගහනන බොරුවට ඉඳගෙන කෑ ගහන මිනිස්සෙක් ඉන්නවා වෘත්තීය සමිති නායකයෙක් කානන්ද පාලිත කියලා. මම බැලුවේ ඒ මිනිස්සයව ගෙනලා දාගන්න පෙට්‍රෝලියම් එකේ සභාපති කරලා. මොකද ඒ මිනිස්සය කියනවා පෙට්‍රෝලියම් එකට මීට වැඩිය ලාභයට ගේන්න පුළුවන් තෙල් ටික, මීට වැඩිය ප්‍රමිතියෙන් තියෙන තෙල් ටික ගේන්න පුළුවන් විසඳුම් තියනවා කියලා. මම කැමති හෙට උදේ ආනන්ද පාලිතව සභාපති කරන්න පෙට්‍රෝලියම් එකේ. ලංකා ඛනිජ සංස්ථාවේ සභාපති කරන්න කැමති ඇවිල්ලා විසඳුම් ටික දෙන්න කියන්නේ. එළිය ඉඳගෙන ඕනෙක් කෙනෙක් කෑ ගහන්න පුළුවන්. එළිය එක්කෙනා ඕන තරම් විවේචනය කරන්න පුළුවන්. හැබැයි විවේචනය කරන සියලු දෙනාට මේක ක්‍රියාත්මක කිරීමට කොන්දක් නැහැ. ඇවිල්ලා වගකීම් ගන්න කොන්දක් නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා. අපි දන්නවා ඊටම අමාරු තත්ත්වයක තියෙන්නේ. අපි පහුගිය දවස්වල කිව්වා මේ තියෙන අසීරු තත්ත්වය මොකද්ද කියන එක. අපි මේක කළමනාකරණය කරගත යුතුයි. ඉදිරි දින කීපය සඳහා අපි විශේෂම ඉල්ලීමක් කරා. ඉන්ධන තොග පිළිබඳව යම් අවධානමක් තිබෙනවා. නමුත් අපි කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුවක් හැටියට ඒ අවශ්‍ය ඉන්ධන තොග අරගෙන ජනතාව වෙත ලබා දීමේ ක්‍රියාවලිය. මොකද මේක එක පැත්තක් නෙමෙයි. විදුලි බල මණ්ඩලය, ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාව, ගෑස් ලබා දීම මේ කියන තුනම අද ලෝකෙත් එක්ක තියෙන අර්බුදයක් එක්ක අපි එකට ගැට ගැහිලා තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරනවා අපිට පුළුවන් උපරිම
කාලය අවසන්
මේ සියලු දේ निराකරණය කරගෙන යන්න. හැබැයි මේ निराකරණය කරගෙන යන්න වගකීම් ගන්න හැම එක්කෙනාටම මේ රටේ ජනතාව කුලප්පු කරලා මේ රටේ ජනතාව සංවිධානය කරලා ගහන්න 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 මේ රටේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ නැහැ කියන එකත් කියන්න ඕන. ඒ වගකීම් ගන්න හැම එක්කෙනාටම පන්න පන්න ගහලා ගෙවල් ගිනි තියනවා නම් ඒ පන්න පන්න ගිහිල්ලා මරණයටපත් කරනවා නම් ඒකට කවදාවත් මේ රටේ විසඳුම් ලැබෙන්නේ නැහැ. අපි ලිබියාවක් බවට පත් වෙන එක කාටවත් නවත්වන්නත් බෑ එහෙනම්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුලේ සියලු දෙනා එක් විය යුතු කාලයක්, රටේ ජනතාව හැටි එක් විය යුතු කාලයක්. ඒ වගේම එළියේ මේ අපේ දේපළ වලට හානි කරපු, ජීවිත වලට හානි කරපු සියලු දෙනා වෙනුවෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒක මැයි නම් වෙන්න කියන එක විතරක් නෙවෙයි. අප්‍රේල් මාසේ ඉඳලා අපේ පාක්ෂිකයන්ගේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ප්‍රහාර එල්ල කරපු දැන් මෙතන ඉන්න මන්ත්‍රී හුඟක් දෙනෙක් පළවෙනි වතාව පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ කවුරුත් මේ පාර්ලිමේන්තු ඇතුළට ලඩුමතර මේ අරගෙන නැහැ වාහන බලපත්‍රයක් අරගෙන නැහැ.
ඔබතුමා ඔබතුමා කතා කරන විෂය ඉතාමත් සංවේදී විෂයක්. කාලය අවශ්‍ය නම් කාලය ලබා ගන්න.
අවසන් කරනවා. මම අවසන් කරනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කාලයක් තිස්සේ මේ පාර්ලිමේන්තු නියෝජනය කර පිරිස් නෙමේ ඉතාමත් අමාරුවෙන් මේ තත්ත්වයට පත් වෙච්ච මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා. තමන්ටද ඉන්න තැනක් නැතුව බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සංවිධානාත්මක කරපු අපි දන්නවා මේ සංවිධානය පිටිපස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඉන්නවා. පෙරටුගාමි සංවිධානයේ ඉන්නවා. අවාසනාවන්ත කියන ඕන විපක්ෂ නායකතුමා අපිටත් දුරකතනින් කතා කරලා කිව්වා මේ සිදුවෙච්ච දේ පිළිබඳව කනගාටුපත් වෙනවා කියලා. නමුත් විපක්ෂ නායකතුමා නියෝජනය කරන පක්ෂ දේශපාලන නායකයොත් ඉන්නවා. ප්‍රාදේශීය නායකයෝ ඉන්නවා. ඒක තමයි යථාර්ථය. ඒ නිසා ඔවුන් වෙනුනොත් සැබෑවට කැමත්ත නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙත් ඉන්නවා. ඒ නිසා ඒ නායකව දැනගන්න ඕන තමන්ගේ එවැනි කටයුතු වලට සම්බන්ධ සියලු දෙනා වෙනුනොත් තමන්ගේ පැත්තෙන් කටයුතු කිරීම සඳහා කටයුතු කරයි කියන බලාපොරොත්තු ඇතුව විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරනවා නම් මේ ඇමතිකම් ඕනම වෙලාවක පරිත්‍යාග කරලා අපි පසුපෙළ මන්ත්‍රීවරු හැටියට හරි ඉඳගෙන අපි උදව් කරන්න සූදානම් කියන එකත් මේලා මතක් කරනවා.
ස්තුතියි. මිලඟට ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
ස්තුතියි මුලසනේ ගරු මන්ත්‍රීතුමනි. අපි අද මේ විවාදය පවතින්නේ රටේ විශාල අර්බුදයක් තියෙන අවස්ථාවක. මේ අර්බුදය ගැන අමුතුවෙන් කාටවත් කියන්න මතක් කරන්න අවශ්‍ය නැහැ. සියලුම දෙනාගේ ඇඟට දැනෙන සියලු දෙනාගේම පපුවට හදවතට බඩට දැන් අර්බුදයක් මේ රටේ ඇති වෙලා තියෙනවා. මේ කවතක් සේරු කරන්න කවුරුවත් කතා කරලා වැඩක් නැහැ. මොකද මේකේ සැබෑ විනිශ්චයකාරය වෙලා තියෙන මේ අවස්ථාවේදී මේ රටේ අර්බුදයෙන් පීඩා විඳින ජනතාව. ඒකන්ද අපි නොයෙක් නොයෙක් කරුණු කාරණා කියනවා, නිදහසට කාරණා දෙනවා, ඇහෙනවා අපට ආණ්ඩුව පැත්තෙන්. නමුත් මේ මොනවා කිව්වත් ජනතාව දන්නවා රටේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපට ජනතාව රවට්ටන්න බෑ. දැන් මේ අර්බුදයේ තියෙන වෙලාවේ මේ රටේ හදිසි නීතිය ගෙනෙල්ලා තියෙනවා. හදිසි නීතිය ගෙනෙල්ලා මේ අර්බුදයට පිළියම් සොයන්න පුළුවන් කියලා මම හිතන්නේ. අපි දන්නවා අතීතයේදී අපි මේ රටේ හදිසි නීතිය දාලා තිබ්බා වර්ෂ ගණන් එක දිගට. ඒව දානකොට හැම වෙලේම හේතු සාධක උනේ ජනතාවගේ ආරක්ෂාව, එහෙම නැත්නම් පොදු දේපළවල ආරක්ෂාව, එහෙම නැත්නම් පොදුවේ රජයේ ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රණයේ ආරක්ෂාව, එහෙම නැත්නම් රටේ ස්වෛරීභාවය. මේ වගේ හේතුයින්ද හදිසි නීතිය දැම්මැරෙන්න. දැන් මේ දාලා තියෙන හදිසි නීතිය නම් අපි දකිනවා ආණ්ඩුවේ පැවැත්මට, ආණ්ඩුවට ජනතාවගෙන් වෙන කරදර හිරියර සිදුවෙයි කියලා කියන බයට දාගත් හදිසි නීතියක්. මේ හදිසි නීතිය 6 වෙනිදා ගෙනාවා මේ මාසේ. ඒ ගෙනකොට මේ රටේ විශාල ප්‍රශ්නයක් අපි දැක්කේ නැහැ. රටේ ජනතාවට තියෙන ප්‍රශ්න වලට ආහාර නැති ප්‍රශ්නේ, ගෑස් නැති ප්‍රශ්නේ, තෙල් නැති ප්‍රශ්නේ, ඒවට හදිසි නීතිය හරහා පිළියම් සොයන්න බෑ. එතකොට ඒ හදිසි නීතිය ගෙනාවේ අපිට හිතෙන විදියට ගමුන්නාසලාගේ ඉදිරි සැලසුම් තිබුණා. අර 9 වෙනිදා ක්‍රියාත්මක වෙච්ච සැලැස්ම වගේ ජනතාවට පීඩාවට පත් කරලා, ජනතාව මර්ධනය කරලා, ජනතාවට හිරිහැර කරලා, ජනතාව පළවා හැරීමේ ක්‍රියාදාමයක් තමුන්නාසලා සැලසුම් කළා තිබුණා. ඒක හින්දා තමයි මේ හදිසි නීතිය ගෙනෙල්ලා තමුන්නාසලා තමුන්නාසලාට අවශ්‍ය ආරක්ෂාව සපයා ගන්නත්, ජනතාව දුර්වල කරන්නත් තමයි තමුන්නාසලාගේ අරමුණ වෙලා තිබුණේ. 9 වෙනිදා ඉඳලා 11 වෙනිදා පමණ වෙනකන් වෙච්ච දේවල් ගැන අපි කනගාටුවට පත් වෙනවා. මට ඇහුණා ගරු ඇමති කෙනෙක් කියනවා කාලකණ්ණි සතුරක් ලබනවා කියලා. රටේ විනාශයක් වෙනවා නම්, රට ගිනි ගන්නවා නම්, ඒකට ගොදුරු වෙන්නේ කවුද කියන එක අපිට දාලා නැහැ. රටේ නීතිය කඩ වෙනවා නම්, ජනතාවට නීතියට ඔබ්බට යන සිද්ධ වෙලා තියෙන නම්, පරිසරයක් ගොඩනැගිලා තියෙනවා නම්, ඒ ගැන අපි කනගාටු වෙනවා. නමුත් තමුන්නාසලා හැම වෙලේම කියන්න අවතක් කරන එක තමයි ඒ අරගලය. ඒ භීෂණේ ආරම්භ වුණේ කොහෙන්ද කියන්නේ මං කියන්නේ ජනතා අරගලය නෙමෙයි, 9 වෙනිදා ආරම්භ වෙච්ච භීෂණේ. මේ භීෂණේ ආරම්භ වුණේ අර්ලියගහ මන්දිරේ. මේකට බීජ වැපුරුවේ අර්ලියගහ මන්දිරේ. තමුන්නාසලාගේ වර්තමාන නායකතුමා ඒක කරලා ඉවරලා ඒ වපුරපු බීජවල පල නෙලා ගන්න සිද්ධ වුණේ තමුන්නාසලාට. අන්තිමේ තමුන්නාසලා ඒකට ගොදුරු බවට පත් වුණා. ඒකන්ද තමුන්නාසලා මේක එක එක්කෙනාගේ පිටින් දාලා, වෙනත් පක්ෂ පිටින් දාලා මේක අමතක කරන්න හදන්න එපා. තමුන්නාසලා වපුරලා නෙලාගත්ත දේ ගැන තමුන්නාසලා ඇත්ත කතා කරන්න ඕන. අපි දකිනවා, අපි ටීවී වල දැක්කා, මාධ්‍යෙන් අපි නම් ලයිස්තු දකිනවා. මේ කාලේ තමුන්නාසලාගේ මැතිවතුරුගේ නම් වට්ටෝරුව එතන තියෙනවා. මං දැක්ක පුත්තලම් බූරුවෙකුත් යන යකඩ පොල්ලක් කරගෙන ඒ මදිවට ඒ බූරුවාගේ පස්සේ පිටේ නැගලා යනවා බටහිර පළාත බාල නියෝජ පොලිස්පති. දැන් මේවයි කට්ටිය ඔක්කොගේම නම් ලයිස්තු එළියට ඇවිල්ලා තියෙනවා. බස්නාහිර සමහර වෙන්න. බස්නාහිර තමයි බටහිර කියන්නේ. සාමාන්‍යයෙන් කිව්වත් කොහොමද බටහිර තමයි. ඒතකොට ඒ පොලිස්පති, නියෝජ පොලිස්පති අපි දකිනවා හොඳට වැනි වැනි යනවා. මැරයෝ පහර දෙන අහිංසක ජනතාවට පොලිස්පති හොඳට මැරයෝත් එක්ක එකතු වෙලා යනවා කඩිය දාගෙන. එතකොට ඒ වගේ තත්ත්වයක් තිබ්බා. එවනම් තමුන්නාසලා දඬුවම් කරනවා නම් දඬුවම් කිරීම එතනින් පටන් ගන්න. අර්ලියගහ මන්දිරෙන් පටන් ගන්න. අපේ පාක්ෂිකයොත් වැඩි කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. වැඩි කරපුවා අපි බේරන්නේ නැහැ. හැබැයි දඬුවම් කරන හරිතනින් පටන් අරන් හරිතනින් ඉවර කරන්න තමුන්නාසලා. ඒක හන්දා කෙසේ වුණත් එදා ඇතිවෙච්ච භීෂණය ජනතාව ප්‍රකෝප වෙච්ච නිසා ඇතිවෙච්ච භීෂණයක් කියන එක තමුන්නාසලා අමතක කරන්න එපා. නීති අතරගත්ත තමුන්නාසලාගේ සමහරු ඒ නිසා ජනතාව ප්‍රකෝප වුණා. ඒ ජනතාවගේ දරුවන්ට පහර වැදුනා. දරුවෝ තුවාල වුණා, උළුපලා ගත්ත ස්පිරිතාල වලට ගියා. පොදුවේ ජනතාව, මේ කොළඹවට ජනතාව එකතු වෙලා ඒ භීෂණයට ගෝල් ෆේස් එකට ආපුයට පහර දුන්නා. ඒගොල්ල දේශපාලන පක්ෂ වලටයි තියෙන. ඒගොල්ල කිසිම පක්ෂයක අනුදැනුමක් නැතුව ඒවා කරේ. ඒකන්ද ජනතාව ප්‍රකෝප වෙලා මේ වැඩේ කරා කියන එක තමුන්නාසලා වෙන පැත්තකට හරවන්න එපා. තමුන්නාසලාට මතක ඇති තපහුගේ දවස්වල තමුන්නාසලාට බලේ තිබුණා, 3-2 තිබුණා, 20 සංශෝධනය තිබුණා. එහෙම තියෙනකොට තමුන්නාසලාගේ සමහරුන්ගේ ඔළුව ඉදිමුණා. සමහර යුතුව තමුන්නාසලා චණ්ඩියෝ කියලා. තමුන්නාසලාට නීතියටත් පිටින් යන්න පුළුවන් කියලා. තමුන්නාසලා දකින්න ඇති මාධ්‍යයෙන් මේ ඉස්සරහා පේලියේ හිටපු එක මන්ත්‍රී කෙනෙක් කිව්වා කපුටෙක් මරලා තත්තක් කෙල්ලුවා නම් ඉතුරු කපුරු ටික එලව ගන්න පුළුවන් කිව්වා. ඒ වගේ මානසිකත්වයක තමුන්නාසලා හිටියේ. දැන් අපිට ගෙදර ඉන්නත් නෑ, මගේ ගෙදර ඉස්සරහිනුත් යනකොට කපුටු කාක් ගහගෙන යනවා බයිසිකල් වල එහෙම. අද අපිටත් යන්න බෑ පාරේ. අපේ ඉස්සරහින් පොලිස් ජීප් එක යනවා දැක්කම කපුටු කාක් ගහන හොන්නල මේ කපුටු කත ඇදලා ගත්තේ තමුන්නාසලා මේ රටේ කපුටා රජකරෙත් තමුන්නාසලා කියන එක මතක් කරන්න එපා. ඊළඟට මම දැක්කා තමුන්නාසලාගේ මං හිතන්නේ ගෲප් මීටින් එකේදී ජනාධිපතිතුමා ඉදිරිපිට තමුන්නාසලා පත්‍රවල තියෙනවා පොලිස්පතිරයයි හමුදාපතිටයි නෙළුව කියලා. මම මේකෙදි දකින්නේ ඒ නිලධාරීන් ඒ නිලධාරීන්ගේ රැකියාව දන්නවා. ඒකේ සීමාවල් දන්නවා. ඒකේ ගෞරවය දන්නවා. ඒක හන්ද මේක වෙන අංශයකින් ආරම්භ කරපු භීෂණයක් නීති විරෝධී ක්‍රියා ඒවා වළක්වන්න ඒවට පපුව දෙන්න පොලිස්පති ආවේ නැහැ හමුදාපති ආවේ නැහැ කියලා ඒගොල්ලන්ට මඩ ගහන්න අවශ්‍ය නැහැ. පොලිස්පති ආවේ නැහැ කියලා තමුන්නාසලා පොලිස්පතිට මඩ ගහනකොට බටහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති මැරයොත් එක්ක ඉන්න එකට හිටගෙන. එතකොට කොහොමද තමුන්නාසලා පොලිස්පති දොස් කියන්නේ බටහිර පළාතේ වෙච්ච මේ සිද්ධියට? අයිත් එක මම තමුන්නාසලාට ගෞරවය මතක් කරන්න ඕනේ. යුද හමුදාව කියන්නේ හැමතැනම මොනවා වුණත් මිනිමරුමක් තිබුණත් දෙන්නෙක් ගහගත්තත් එතනට දුවන හමුදාවක් නෙමෙයි. හමුදාව තිබුණා, හදිසි නීතිය රටේ තිබුණා, හමුදාව සීරුවෙන් තියලා තිබුණා. මේ ප්‍රශ්නය පොලිසියේ පාලනයෙන් පිටට යනවා නම් නීතියානුකූලව ලිඛිතව පොලිස්පති නියම ක්‍රමවේද හරහා හමුදාපතිගෙන් ඒ දේ උදව් ඒවට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්න ඕනේ. එහෙම නැතුව පොලිසිය රාජකාරී කරන්න කවදාවත් හමුදාව ගිහිල්ලා ස්වේච්ඡාවෙන් ඒවා කරන්නේ නැහැ. ඒකට නීතියෙන් මාර්ගයක් හැදිලත් නැහැ. ඒකන්ද හමුදාපතින සහ යුද හමුදාවට තමුන්නාසෙලා නිකන් අපරාධේ දොස් කියන ලැස්ති වෙන්න එපා. දැන් මේ රටේ තමුන්නාසෙලා පාස්කු ප්‍රහාරය ගැන කතා කරා. දැන් ඒවට චෝදනා ලැබපු අය තමුන්නාසෙලා පැත්තෙම ඉන්නවා, අගමැති වෙලත් ඉන්නවා, හොඳ බලතලක් දරනවා. නොඑක් නොඑක් කට්ටියට
ආරාධනා තව විනාඩි දෙකක කාලයක් තිබෙනවා.
මේ තියෙද්දි තමුන්නාසෙලා මේ අවස්ථාවේ මම දකිනවා එල්ටීටී ප්‍රහාරයක් ගැනත් කතා කරනවා. ඒක බොරුවක්, ඒක සත්‍යයක් නෙවෙයි. තමුන්නාසලා දිවුර දිවුර කියනවා මේ කාලේ රටට ආරක්ෂාව සපයලා තියෙන්නේ කියලා. එහෙමනම් මේ දේවලුත් තමුන්නාසලා අවතක්සේරු කරන්න එපා. මේ වගේන තමුන්නාසලා ඊට උනන්දුවෙන් ක්‍රියා කරන්න කිසිසේත්ම අවතක්සේරු කළා පස්සේ ලත වෙන්න පටන් ගන්න එපා. හමුදාවලටත් පොලිසියටත් ඒ වගේ ඉන්න දරුවොන්ට ඒ නිලධාරීන්ට මම ගෞරවයෙන් කියනවා රැකියාව නිර්පාක්ෂිකව කරන්න, ස්වාධීනව කරන්න, වැරදි කරන දේශපාලනඥයෝ ආරක්ෂා කරන්න තමුන්නාසලා නීතියට පිටින් වැඩ කරන්න යන්න ඕනේ නැහැ. දේශපාලනඥයෝ වැරදි කරනවා නම්, ජනතාව මර්ධනය කරනවා නම්, ජනතාවට පීඩාවට පත් වෙනවා නම් ඒ ප්‍රශ්නේ ඒගොල්ලන්ට බේර ගන්න අරින්න තමුන්නාසලා තමුන්නාසලාගේ රාජකාරිය පවණක් කරන්න. ඊළඟට තමුන්නාසලා මම අහන් හිටියා වර්තමාන අලුතෙන් පත් වෙච්ච නියෝජ කතානායකතුමා කියනවා ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. තාම ඇති ඇමතුරු කැලෑවල හැංගිලා ඉන්නවා. කැලෑවල විතරක් නෙවෙයි ගරු ඇමතුමා, මන්ත්‍රීතුමා සමහරු තාම දූපත්වලත් හැංගිලා ඉන්නවා. සමහරු තාම මූදවේ හැංගිලා ඉන්නවා. ඉස්තර ත්‍රස්තවාදී නවත්තලා තිබුණ දූපත්වල ගිහිල්ලා දැන් ඉන්නවා තමුන්නාසලාගේ නායකයෝ හැංගිලා එළියට එන්න බැරුව. ජනතාවට ආදරෙන් රාජකාරි කරා නම්, ජනතාව වෙනුවෙන් ජීවිතේ පුද කරලා හැමදාම වැඩ කරා නම් කවදාවත් එහෙම හැංගිලා ඉන්න සිද්ධ වෙන්නේ නැහැ. මගේ ගෙදරට හමුදා මුරයක් එව්වා. මං ඒක හරවල ඇරියා. මට හමුදා මුරයක් අවශ්‍ය නැහැ කියලා. මට ගෙදර ඉන්න පුළුවන් කියලා තනියම. මට ඒ විශ්වාසය තියෙනවා ජනතාවත් එක්ක මට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒක හන්දා තමුන්නාසලා මේක හොඳින් තේරුම් ගන්න. අපි අද දැක්කා මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් ගේන්න ඕනේ කියලා වර්තමාන අගමැතිතුමා කියනවා. අනේ දෙයනේ, මම දේශපාලනයට ඇවිල්ලා අවුරුදු 5කින් විතර මට තේරුණා අලුත් දේශපාලන සංස්කෘතියක් ගේන්න ඕනේ කියලා. එතුමාට මේක තේරෙන්න අවුරුදු 45ක් ගියා. එතුමා ඒක කිව්වට මම දන්නේ ඒකේ තියෙන ඇත්ත තේරුම එතුමා තේරුම් අරන් ඉන්නවද කියලා. එතුමා මේ සංස්කෘතියක් සොයන්නේ එතුමාට මේ පුටු උඩ රැඳිලා ඉන්න පුළුවන් සංස්කෘතියක්. ඊට පස්සේ එතන ඉඳගෙන කොහොම හරි ජනාධිපතිතුමාගේ කකුල ඇදලා ඒ පුටුවේ වාඩි වෙන්න පුළුවන් සංස්කෘතියක්. ඒක ගැන එතුමා කතා කරන්නේ. මම නම් කියන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් කියලා. මිනිස්සුන්ට, දුප්පත් මිනිස්සුන්ට, අසරණ මිනිස්සුන්ට බත් පැකට් එක දීලා, අරක්කු දීලා, එක එක ජාති කරලා ඡන්දයක් දිනාගෙන පාර්ලිමේන්තු වෙන සංස්කෘතිය වෙනස් කරන්න. ඊට පස්සේ අපේ මිනිස්සුන්ට දේශපාලනඥයා ගාවට ඇවිල්ලා ගඩුවට රැකියාවක් ගන්න, එහෙම නැත්නම් මොකක් හරි වැඩක් කරවා ගන්න, බැංක් ලෝන් එකක් ගන්න.
ගරු ෆීල්ඩ් මාෂල් ලැබුණේ ඔබේ කාලය අවසන් දැන්. කාලය අවසන්.
ඒ වගේ දේශපාලනඥයන් අතපාන්න වෙන සංස්කෘතිය වෙනස් කරන්න කියන එකයි මම ඒකෙන් අදහස් කරන්නේ. අවසාන වශයෙන් කාලය ඉවරයි. මම අරගලේ ඉන්න දරුවන්ට ආශිර්වාද කරනවා. මේ හතරවෙනි වතාවට මම පාර්ලිමේන්තුවේ මේ ආශිර්වාදය ලබා දෙන්නේ. රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ අරගලේ වැටෙන්න දෙන්න එපා. ඒ අරගලේ කවදා හරි මේ රට විමුක්තිය කරලා අරගෙන යනවා. පාට පක්ෂ ભેදයෙන් දොරව ඒ දරුවන්ට අරගලේ ජයග්‍රහණය කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි. ස්තුතියි. අර්ථදාක කෞරව ජීවන් தொண்டமானவர்கள் உங்களுக்கு 12 வினாடிகள் உண்டு, நிமிடங்கள் உண்டு.
பனிரெண்டு நிமிடங்கள்.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, நேற்றைய தினம் பிரதமரோட சிறப்பு உரையை நம்ம அனைவரும் கேட்டோம். அது ஒரு வரவேற்கத்தக்க விஷயம்தான், பாராட்டியும் ஆகணும். ஏன்னா நாட்டு இன்னைக்கு இருக்க கஷ்ட காலத்துல பிரதமரா ஒருவர் தலைமை தாங்கி இந்த நாட்டோட பிரச்சனைகள் அனைத்துக்கும் ஒரு தீர்வுன்னு எடுத்தாருன்னு சொல்லியிருக்காருன்னா அது கட்டாயம் வரவேற்பாங்க. அதே நேரம் இன்னைக்கு நம்மளோட நிலைமை என்னன்னு சிந்திச்சு பார்க்கணும். இன்னைக்கு ஆமா பல்வேறு இடத்துல இளைஞர்கள் போராடுறாங்க, மாணவர்கள் போராடுறாங்க, அதெல்லாத்தையும் நாங்க பார்த்துக்கிட்டு தான் இருக்கோம். ஆனா அதே நேரத்துல போராடணும்னு இஷ்டப்படுற நிறைய மக்கள் போராட முடியாத நிலைமையில இருக்காங்க. அவங்களுக்கு போராடுறதுக்கு அந்த வசதி இல்லை. ஒரு நாள் சம்பளத்தை விட்டுட்டு அவங்க வேலையை விட்டுட்டு அரசாங்கத்துக்கு எதிராக குரல் கொடுக்கறதுக்கு இன்னைக்கு இருக்க விலைவாசிக்கு கஷ்டம். அதே நேரம் நேற்று பிரதமரோட உரையை கேட்டிருந்தீங்கன்னா பிரதமரோட உரையில தெளிவா சொல்லியிருந்தாரு உண்மை என்னன்னு, யதார்த்தம் என்னன்னு. எந்த விதமான பொய்களோ இல்லை, இல்லை எந்த விதமான மாய விளையாட்டோ எங்க கண்ணுக்கு தெரியல. ஏன்னா ஒரு விஷயம் சொல்லி ஆகணும், பிரதமரோட உரையை பொறுத்த வரைக்கும் ஒரு இனிப்பான பொய்யை விட ஒரு கசப்பான உண்மையே எவ்வளவு மேல், அது நம்மளுக்கு தெரிஞ்சாகணும். இன்னைக்கு இருக்க தருணத்தில் நாட்டின் ஜனாதிபதியா இருக்கட்டும், இல்லாட்டி அரசாங்கத்தில் இருக்க உறுப்பினர்களா இருக்கட்டும், அவங்க வந்து பல்வேறு தரப்பினர்கிட்ட அழைப்பு விட்டிருந்தாங்க. அப்படி ஒரு அழைப்பு விடும்போது எதிர்கட்சி தலைவர் கௌரவ சஜித் பிரேமதாஸ் அவர்கள் வந்து அதை நிராகரிச்சாரு. ஏன்னா சில நிபந்தனைகளுக்கு அரசாங்கம் ஒத்துழைக்காதனால அது வந்து அவரின் கட்சியின் கருத்து, அவரோட கருத்து, அதையும் நம்ம வரவேற்று தான் ஆகணும். ஆனா ஒரு விஷயம் நான் சொல்ல விரும்புறேன், இப்ப இருக்க தருணத்துல நம்ம வந்து அரசியல் வேறுபாடுகள் இல்லாம, அதே மாதிரி கட்சி பேதங்கள் இல்லாம நம்ம முன்னால வந்து நாட்டை கொண்டு போகணும். ஏன்னா இன்னைக்கு நம்ம இருக்கிற நிலைமைய பாத்தீங்கன்னா இன்னைக்கு நம்ம நாட்டில் டாலர் இல்லை, கேஸ் இல்லை, டீசல் இல்லை. அதை விட மோசமான விஷயம் இந்த அனைத்து கேள்விகளுக்கும் ஒரு பதில் இல்லை. அப்படி இருக்கும்போது கட்டாயம் நாட்டுக்கு ஒரு தலைமைத்துவம் தேவை. அது நல்லதோ கெட்டதோ அடுத்த விஷயம், முதல்ல நம்மளுக்கு இப்ப இருக்க நெருக்கடியிலிருந்து வெளியே வந்தாகணும். இன்னைக்கு நீங்க பாருங்க, நாட்டில் வந்து ஒரு பொருளாதார நெருக்கடி இருக்கு. இந்த பொருளாதார நெருக்கடிக்கு அப்பால் ஒரு அரசியல் நெருக்கடி இருக்கு. இந்த பொருளாதார நெருக்கடிக்கு ஒரு தீர்வு வரணும்னா அரசியல் நெருக்கடிக்கு ஒரு தீர்வு கட்டாயம் நம்ம எடுத்தாகணும். அந்த தருணத்தில் ரணில் விக்ரமசிங்க அவர்கள், கௌரவ பிரதமர் அவர்கள் முன்னால வந்திருக்காரு. அதை நாங்கள் வரவேற்கிறோம், எங்களோட முழுமையான ஒத்துழைப்பையும் நாங்கள் வழங்குறோம். ஆனால் அதே நேரத்தில் இன்னொரு விஷயம் மக்களுக்கு தெரிஞ்சாகணும், இன்னைக்கு மக்கள் ஆர்ப்பாட்ட களத்திலையும் போராட்ட களத்திலையும் இருக்க காரணம் வந்து அரசாங்கம் ஆரம்பத்தில் எடுத்த ரெண்டு மிக தவறான முடிவுகள். முதல் முடிவு என்னன்னு பார்த்தீங்கன்னா இந்த வரிமுறைமையை வெட்டினாங்க, வரிமுறைமையை மாத்துறாங்க. வரிமுறை மாத்துறது மட்டும் இல்லாம விவசாயத்துறையில கை வச்சாங்க, அதாவது கெமிக்கல் உரத்தை ஓவர் நைட்ல பேன் பண்ணாங்க. எங்களுக்கு தெரிஞ்ச அளவு ஜனாதிபதி கௌரவ கோட்டாபய ராஜபக்ஷ அவர்களோட தேர்தல் விஞ்ஞாபனத்தில் பார்த்திருந்தீங்கன்னா 10 வருஷ காலகட்டத்தில் 50% கெமிக்கல் ஃபர்டிலைசர் கன்சம்ஷனை குறைக்கிறது தான் எங்களுக்கு சொல்லியிருந்தாரு. அதைதான் நாங்க மக்கள் கிட்ட எடுத்து போயிருந்தோம். நாங்களும் எதிர்பார்க்கல ஒரு இரவுக்குள்ளார எல்லாம் மாறும். இன்னைக்கு வந்து தமிழ் தேசிய கூட்டமைப்போட முக்கிய உறுப்பினர் கௌரவ சுமந்திரன் அவர்கள் வந்து ஒரு பிரேரணை முன்வச்சாரு, அதுக்கு நாங்க ஆதரவா வாக்களிச்சோம். அதுக்கு காரணம் என்னன்னு நீங்க பாத்தீங்கன்னா நாங்க வந்து மக்களோட குரலா இங்க வந்து உட்கார்ந்து இருக்கணும். இப்ப தனிப்பட்ட ரீதியில எனக்கு புரியுது அரசாங்கம் ஒண்ணு இருக்கணும், அரசாங்கம் கட்டாயம் முன்னால போகணும். ஆனா இன்னைக்கு கொண்டு வந்த பிரேரணையை பொறுத்த வரைக்கும் கொண்டு வந்த பிரேரணையை அரசாங்கத்தை கவுக்கிறதுக்கு இல்ல, ஆனா ஜனாதிபதி மேல இருக்க அதிருப்தியை வெளியே காமிக்கிறதுக்கு. அதுல எங்களுக்கு எந்த விதமான தவறும் தெரியாதனால தான் நாங்க ஆதரவா வாக்களிச்சோம். இதுலயும் சில சர்ச்சைகள், அதாவது என்னோட இருந்த இன்னொரு உறுப்பினர் கௌரவ ராமேஸ்வரன் அவர்கள் வந்து வேற வித்தியாசமா வாக்களிச்சிருந்தாருன்னு, ஆனா அது வந்து அவரே தெளிவுபடுத்துவாரு, மீடியா கிட்டயும் அவர் தெளிவுபடுத்தி இருக்காருன்னு நினைக்கிறேன். அது மட்டும் இல்லாம இன்னைக்கு நீங்க பாருங்க இருக்கிற பிரச்சனைகள்ல நம்மளுக்கு ஒரே ஒரு விஷயம் சிந்திச்சாகணும். நிறைய பேருக்கு பிரதமர் மேல மாற்று கருத்துக்கள் இருக்கலாம், மாற்று அபிப்பிராயங்கள் இருக்கலாம், பிரதமரோட அரசியல் வரலாறு அப்படி இருக்கும் போது கூட நான் வந்து மக்கள்கிட்ட ஒரு கோரிக்கை வைக்கிறேன். அது வந்து மலையக மக்களுக்கு மட்டும் இல்ல, மலையக மக்களா இருக்கட்டும், இல்லாட்டி வடக்கு கிழக்குல இருக்க மக்களா இருக்கட்டும், நாடளாவிய ரீதியில் இருக்க அனைத்து மக்கள்கிட்டயும் ஒரு கோரிக்கை வைக்கிறேன். உங்களுக்கு ஒரு கஷ்ட காலம் வரும்போது உங்களுக்கு உதவுற எதிரியை நம்பலாம், ஆனா நீங்க நாசமா போறத பாக்குற நண்பரை நம்ப கூடாது, அவ்வளவுதான் நான் சொல்ல விரும்புறேன். ஏன்னா இன்னைக்கு இருக்க தருணத்துல எங்களோட ஆதரவு ரணில் விக்ரமசிங்கன்னு சொல்லும் போது பல பேர் பல கருத்துக்களை தெரிவிச்சிருந்தாங்க. ஆனா எங்களை பொறுத்த வரைக்கும் அது ரணில் விக்ரமசிங்கே அவர்கள் மட்டும் இல்ல, என் முன்னாடி உட்கார்ந்திருக்க கௌரவ உறுப்பினர் வேலுக்குமார் அவர்கள் வந்து பிரதமராக இருந்தா கூட நாங்க அதை ஆதரிச்சிருப்போம். ஏன்னா இன்னைக்கு வந்து ஒரு அரசியல் நெருக்கடியில் இருக்கோ, ஒரு பொலிட்டிக்கல் ஸ்டெபிலிட்டி கட்டாயம் தேவை. அதே மாதிரி இன்னொரு விஷயமும் இருக்கு, இன்னைக்கு வந்து மக்கள் கஷ்டத்துல இருக்கும் போது இதுக்கு தீர்வு எப்படி எடுக்கணும்னு தான் பாக்கணும். இப்ப கௌரவ உறுப்பினர் காஞ்சன விஜயசேகர் அவர்கள் பேசியிருந்தாரு, அவர் ஒரு இளமையான பாராளுமன்ற உறுப்பினர், இளமையான அமைச்சர். ஒரு விஷயம், அவர் வந்து மக்களோட ரொம்ப டிரான்ஸ்பரண்டா இருக்காரு. இன்னைக்கு இருக்க தருணத்துல மக்கள் அதை தான் எதிர்பார்க்கிறாங்க. ஏன்னா இன்னைக்கு நம்மளுக்கு ஒரு பிரச்சனை இருக்கு, அந்த பிரச்சனைக்கு தீர்வு என்னதான் எதிர்பார்க்கிறாங்க. மக்களுக்கு நன்றாகவே தெரியும் மக்கள் கஷ்டப்பட போறாங்க, விலைவாசி கூடதான் போகுது. ஆனா இப்ப நம்ம கஷ்டப்பட்டாதான் எதிர்காலத்துல நம்ம பொருளாதாரத்தை திருப்பி நிலைநாட்ட முடியும். இது வந்து எல்லாருக்கும் தெரிஞ்சாகணும். இதுலயும் சில வதந்திகள், இதொகா வந்து அமைச்சரவையில் பங்கேற்க போகுது இல்லாட்டி இல்ல, இது சம்பந்தமான ஒரு விஷயம் சொல்ல விரும்புறேன். பிரதமர் எங்களுக்கு அழைப்பு விட்டிருந்தாரு, அப்ப கூட நாங்க எங்களோட விஷயத்தை சொல்லியிருந்தோம். அதாவது ஜனாதிபதிக்கு எதிராக நாங்க ஒரு ஸ்டாண்ட் ஒன்று எடுத்திருக்கோம், அப்படி இருக்கிற தருணத்துல நாங்க எப்படி வேலை செய்யறதுன்னு. அப்ப பிரதமர் சொல்லியிருந்தாரு, நாங்க வந்து ஒரு சர்வ கட்சி அமைச்சரவை உருவாக்கும் போது இதொகால இருக்க நபர்கள் மாதிரியே பல்வேறு மாற்று கருத்துக்கள் இருக்கு, ஜனாதிபதியோட முரணான பல கருத்துக்கள் இருக்கு. அப்படி அந்த கருத்துக்கள் இருக்கும் போது 21வது சட்ட திருத்தத்தை கட்டாயம் கொண்டு வருவேன் சொல்லியிருக்காரு. அதை நாங்க பார்த்த பிற்பாடும் முடிவு பண்ணி ஆகணும். இப்ப எதிர்வரும் காலங்கள், அதாவது ஓரிரு நாட்கள் நாங்களும் கலந்து ஆலோசிச்சு முடிவு பண்ணுவோம். ஆனா இங்க இருக்க மலையகத்தை பிரதித்துவப்படுத்துற அனைவருக்கும் நான் ஒரே ஒரு விஷயம் சொல்ல விரும்புறேன். என்னன்னா, இப்ப இருக்க காலகட்டத்துல இலங்கையில இருக்க அனைத்து மக்களும் கஷ்டப்படத்தான் போறாங்க. ஏன்னா அந்த மாதிரி ஒரு பொருளாதார சிக்கல்ல நம்ம இருக்கோம். அப்படி இருக்கும்போது மலையகத்தை பொறுத்த வரைக்கும், மலையகத்துல குறிப்பா சொல்லணும்னா 15 லட்சம் மலையக மக்களுக்கு மத்தியில கிட்டத்தட்ட ஒரு 2 லட்சம் பேர் தோட்ட தொழில இருக்காங்க. அவங்க வந்து அதிகமான அளவு கஷ்டப்படாம பாதுகாக்கணும்னா மலையகத்தை பிரதித்துவப்படுத்துற அனைத்து கட்சிகளும் கட்சி பேதங்களை மறந்து நம்ம எல்லாம் ஒன்றிணைந்து மக்களுக்கு ஒரு குரலாகவும் ஒரு பாதுகாப்பு கவசமாகவும் நம்ம இயங்கணும். இது என்னோட தாழ்மையான வேண்டுகோள். ஏன்னா இதுல வந்து இன்னைக்கு இலங்கை தொழிலாளர் காங்கிரஸ் பெருசா, இல்லாட்டி பல்வேறு கட்சிகள் கூட்டணி அவங்க பெருசா, அது கேள்வி கிடையாது. இன்னைக்கு இருக்க தருணத்துல மக்களை பாதுகாத்தாகணும். ஏன்னா இந்த விலைவாசி கூட தான் போகுது. ஏன்னா நாட்டோட பொருளாதார நிலைமையை திருப்பி நிலைநாட்டணும்னா கட்டாயம் சில அதிருப்தி தர முடிவுகளை எடுத்து தான் ஆகணும். அந்த முடிவுகள் எடுக்கும் போது நம்ம மக்களை எவ்வளவு பாதுகாக்கணும்னு பார்த்தாகணும். அதே நேரம் நாளைக்கு நாங்க ஒரு அமைச்சு பாரம் எடுத்தா கூட இது வந்து ஜீவன் தொண்டமானுக்கோ இலங்கை தொழிலாளர் காங்கிரஸுக்கோ சொந்தமான அமைச்சு கிடையாது. இது வந்து மலையகத்தை பிரதித்துவப்படுத்துற அனைத்து கட்சிகளுக்கும் சொந்தமான அமைச்சுன்னு தான் நான் சொல்ல வேணும். ஏன்னா நம்ம எல்லாம் ஒன்றிணைந்து புதிய தீர்வுகளை கொண்டாந்து சில விஷயங்களை மாத்தி அமைச்சாதான் நம்மளாலையும் முன்னால போக முடியும். அதே மாதிரி இந்த மாதிரி ஒரு நெருக்கடியான நிலைமையில தான் நம்மளுக்கு வாய்ப்புகளும் அதிகமா கிடைக்கும், நம்மளுக்கு பலன்களும் அதிகமா எடுக்க முடியும். இத்தனை காலமா அபிவிருத்தி நடந்திருக்கு, நான் இல்லைன்னு சொல்லல. ஆனா இதே தருணத்துல நான் ஒரு விஷயம் சொல்ல விரும்புறேன், நம்மளுக்கு கொள்கை ரீதியான முடிவுகள் நிறைய எடுக்க வேண்டியது இருக்கு. என்னை பொறுத்த வரைக்கும் ராமர் ஆண்டாலும் பிரச்சனை இல்லை, ராவண ஆண்டாலும் பிரச்சனை இல்லை. நம்ம வந்து நம்ம மக்களை பாதுகாக்கணும், அதான் நம்மளுக்கு முக்கியம். அண்ட் லைக் வைஸ் ஐ வுட் ஜஸ்ட் லைக் டு சே அ ஃபியூ வேர்ட்ஸ் இன் இங்கிலீஷ். யெஸ்டர்டே அஸ் எவ்ரிபடி இஸ் அவேர், last night we witnessed the prime minister's speech, and the CWC welcomes the speech because we feel that
honorable mp, you have 2 more minutes left in your time. Thank you.
We personally feel that a bitter truth is better than a sweet lie, and yesterday the prime minister's speech was a reflection of that. He had explained what all were the issues and how we are going to tackle them, but more so ever he had explained that we should brace ourselves for the upcoming future. And I would also like to say that in times of this economic crisis, I understand that there are politics involved, there are various other issues going on, and there may be difference in party principles, but this is not the time to let go of the country. Do not make one person bigger than the issues the country is facing, is what I would like to tell all the parties. And first of all, I would like to thank all the parties for offering their support, at least in times of distress. And I would also like to tell the people, I understand that the opinion and the view on our Prime Minister, Mr. Wickremesinghe, may be divided. There are some for, there are some against. But I would just like to say at this particular point of time, he has stepped up and he is the only one who has the knowledge, in my opinion, to take the country forward. And I hope the people keep in mind that, you know, when you're in trouble, you can even trust your enemy who lends you a hand, but you cannot trust a friend who will rather watch you burn than do something about it. And that is what I would like to say. Apart from that, my thoughts and prayers go out to the family of the late MP, Honorable Amarakirti Athakorala. At the same time, my thoughts and prayers also go out to the citizens of Sri Lanka who had lost their lives due to the actions of this government. And apart from that, I would also like to say that there were about 260 arrests that were made.
Please conclude. Your time is over.
Thank you.
Please
just give conclude. Me one moment. But there were about 260 arrests that were done, you know, in response to the houses of MPs burning. But at the same time, you know, I think the protesters are still looking for the actions that are going to be taken by the government in relation to the May 9th violence. And I would like to remind the government that even though our support is with you, we would like to remind you, and I reiterate, that the people are the ones who hold the bargaining chip this time. It is not any politician sitting in this house. So when it is the people, please do justice by the people. They have given a chance. And if justice is not done, then justice will be done by people.
Thank you, Honourable Member. Thank you very much. Garu Mujibur Rahman Mantri Tuma, but a Vinadi Dahaika Kale Tibino.
Vinadi Dulaha Kilamat Tibino.
Matadi Tibina Kale Anua, Mekale Sakaswi Tibinoa, Nadi Dahaika Kale Tibino.
Right, Garu Sababa Tumani, Visheshenma, May Namvenida, Ethiwech Siddhya Tekka, Parliament to Mantri, Amarakirti Mantri Tumaya Tulu, Ida is Siddhi Araha, Gathanate Lakpecha, Esiru Dena game of Paul Walter. Ashoke Prakasha Karna. Garu Sabhapatumani, Visheshenma Apidaka, Merate, Maimase Namvenida, Kolamba Galu Modara, Gota Gamat, Eva Gema Arliagaha Mandire Isara, Maina Gamat, E Dekatama Prahara Elevena. E Prahara Elevima Tekama Tamai, Merate Vishala Lesa, Prachandate Matuin. Namut Merate me Andu Pakshata Amatakuna. Goldface, Galu Modara, Hemanatan, Gota Gamata, Merate, Hitabu Laksha, Visipaka, Vidar of Janatawak, Avila Gihilatino, Samara Vita, Itavada, Vedi Venapulwa, Toro Gota Gama Venapulwang, May Andu at Virudda, E. Balavega, Atune, Abikina, Mitumala Kena Wagema, Maimas and Amenida Kalintama Atune, Mokata, Matakalin Katakarabu, Amativare Kua, Ape Gevalo, Paradima, Lakune, April Mase, Wage in Danginat. Garu Sabhapati Tumani, April Mase in the Paharadi Molata, Amatiorunga Geva, Lakwen, He to Mokad, Masa Hayak Tisya Minisu, Merate Gas, Bala Gas Genala, E Gas Labadila, Givite Ekolahak Natuna, Geva Lola Gas Pipirilla, Bumitel Polimola, Namada Nekta Vadia Maruna, Poli Maindala, Petrol Poli Maindala Minisu Maruna, Kiripitika Denanatua, Amala Parata Villa Andua. Ape dua daruanta api de kiri paket teka diikan nabe api plane tiya denne kela handua. Onge siul deval awega eva hameka akma rupawaani ola pita kala. Ito kota me handu ota virudho janata ava nagita la hitiye mei maasete nemei april maasete nemei dem maasa hayekata hatakata kalinginang merate aarthike arubude athi karapu thamunna anchalage naayakeyo thamai me nagitimata waga kiyanna one. Eka attha. Ma minissu kiyadenek marunada de gas polimi. Gas pipiri laki iden ek maruna. Bumi tel ke niyan ne ki illa. Vaisa ka ammala thaatthala ki iden ek poli me maruna. Thaman ge daruata udeta nagittama kiripiri tika denna matua ammala ki iden ek anduwa da. Ega na thamun naansala kalpana kala da. Thamun naansala ke budala amati duma kalpana kala da. Thamun naansala ke andu hitapu andu karavarya ea kalpana kala da. Nah. Tamunna Ansala Villa May Parliament to Eda Villa, Ikeka Deval Kela, Janata Ravatua, Garu Sabhapati Tumani, Ekatamai Nagiti Mavi, Enagiti Mavi Masa Hayakata Kalingida, Ay, Artikar Budeta, Visanumat Denna Baruna,
ඒ ප්‍රචණ්ඩත්වය තමයි සමාජයෙන් එළියට ආවේ. ඊළඟට මේ ගෝල් ෆේස් ගාලු මෝදර පිටියට ගෙනාවා තමන්ගේ පාක්ෂිකයන්ව ගෙනාවා අරලියගහ මන්දිරයට. මොකටද ගෙනාවේ? ගරු සභාපතිතුමනි, සැලසුම් සහගතව ඒ ගාලු මෝදරට ප්‍රහාර එල්ල කරන්න තමන්ගේ රට වටේම හිටපු පාක්ෂිකව ගෙනල්ලා එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රකෝපකාරී කතාවල් කරා. ඒ කතා අහලා තමයි මිනිස්සු යන්නේ ගෝල් ෆේස් එකට. ඒ කතා අහලා තමයි මිනිස්සු අරලියගහ මන්දිරේ ඉස්සරහට ගිහිල්ලා ඒ හිටපු ශිෂ්‍යයන්ට ගැහුවේ. ඇයි ඒක නැහැ කියන්නේ? ඒක තමයි ප්‍රබෝධකාරය පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් ඒ තියපු රැස්වීමේ. මොකද්ද කියන්නේ? ඔක්කොම අඬ ගන්නවා යන් ගෝල් ෆේස්. නාමල් රාජපක්ෂ මහත්තයත් එක්ක සෙල්ෆි ගහලා ඊළඟට කියනවා ඉන්න ඇමතිතුමා ගෝල් ෆේස් යමු කියලා. එහෙමනම් හදිසි නීතිය දාලා තිබුණා ජනාධිපතිතුමා. කවදද හදිසි නීතිය දැම්මේ? හදිසි නීතිය දැම්මේ 6 වෙනිදා. ගෝල් ෆේස් එකට ගහනකොට හදිසි නීතිය තිබුණා. පොලිසිය හිටියා, නියෝජ්‍ය පොලිස් පොදිතුමා එතන හිටියා. එහෙමනම් මේ එන කට්ටිය වළක්වන්න තිබුණානේ, මේක නවත්වන්න තිබුණානේ, කඳුළු ගෑස් ගහන්න තිබුණානේ, බැටන් ප්‍රහාර එල්ල කරන්න තිබුණානේ, ජල ප්‍රහාර එල්ල කරන්න තිබුණානේ. ඇයි ඒ කිසි දෙයක්ම කරේ නැත්තේ? ඒ කරේ නැත්තේ තමන්ට උවමනා වෙලා තිබුණා. ගෝල් ෆේස් එකට ගහලා මේක යටපත් කරන්න උවමනාව තිබුණා. නමුත් වැඩේ වැරදුනා. මොකද ඕගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ ගෝල් ෆේස් එකට මේ රටේ හිටපු මිනිස්සු 125,000ක් විතර වගේ ඇවිල්ලා ගිහිල්ලා හිටියා. ඒකයි උනේ. අපි විරුද්ධයි ප්‍රචණ්ඩත්වයට. අපි කාගේවත් ගෙවල් තියෙනවට, කාගඩවත් ගැහුවට මැරුවට ඒ ප්‍රචණ්ඩත්වයට අපි විරුද්ධයි. ඒක එදත් විරුද්ධ වුණා. අපි එදා බේරුවල ප්‍රචණ්ඩත්වයට එනකොට අපි විරුද්ධ වුණා. දිගන ප්‍රචණ්ඩත්වයට එනකොට අපි එදා විරුද්ධ වුණා. නමුත් මේ සභාවේ සමහර උදවිය එදා ඒව සාධාරණත්වයේ කළ කතා කළා. ප්‍රචණ්ඩ උතුර වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්, ඒවට ප්‍රදේශ නැහැ, ඒවට ජාති ભેද නැහැ, ආගම් ભેද නැහැ. හැම ප්‍රචණ්ඩත්වයක්ම අන්තිමට මේ රටට ගේන්නේ විනාශයයි කියලා අපි එදා පෙන්වලා දුන්නා. නමුත් එදා මේ සභාවේ හිටපු සමහර මන්ත්‍රීවරු ඒවා එදා අපි කියනකොට hina වුණා. එදා සාධාරණත්වයේ පෙන්වුවා. නමුත් අද මේ ප්‍රචණ්ඩත්වය Taman කරා ළඟට එනකොට තමයි මේ ප්‍රචණ්ඩත්වයේ බැරෑරුම්කම තියෙන්නේ. ඒක තමයි එදා අපි කිව්වේ ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දෙන්න එපා. ප්‍රචණ්ඩත්වයට උඩගැරි දුන්නේ තමුන්නාන්සලා ගෝල් ෆේස් ප්‍රහාරයත් එක්කම මේ රටේ හිටපු ජනතාව, අර විනීතව හිටපු ජනතාව, ගෝල් ෆේස් එක ගැන ආදරයක් තිබුණු ජනතාව, ඒකට ආකර්ෂණයක් තිබුණු ජනතාව. ඒගොල්ල නැගිට රට පුරාම අන්තිමට කෙලවර වුණා විශාල ප්‍රචණ්ඩත්වයකින්. එදා ජනාධිපතිතුමාට බලය තිබුණා, ජනාධිපතිතුමාට හදිසි නීතිය තිබුණා, ක්‍රියා කරන්න තිබුණා. ඇයි දවස් දෙකක් තිස්සේ ජනාධිපතිතුමා ඒකට කටයුතු කළේ නැත්තේ? එතුමා ආරක්ෂක ඇමතිවරයා, ගරු සභාපතිතුමනි, ජනාධිපතිතුමා ආරක්ෂක ඇමතිවරයා. ජනාධිපතිතුමාට තිබුණා පොලිසිය දාලා, හමුදාව දාලා ඒ ප්‍රචණ්ඩත්වය නවත්තන්න ක්‍රියා කරන්න තිබුණා. ජනාධිපතිතුමා කරේ නැහැ. එහෙමනම් අපිට අපි අහනවා තමුන්නාන්සලාගෙන්, ජනාධිපතිතුමාත් මේකට උදව් කළාද කියලා. ඇයි අතේ බලේ තියාගෙන තමුන්නාන්සලාගේ ජනාධිපතිතුමා තමුන්නාන්සලාගේ ගෙවල් ටික ආරක්ෂා කරේ නැහැ? ඇයි? අඩුම ගානේ එතුමාගේ අම්මගේ තාත්තගේ පරම්පරාව වෙන ගෙවල් ටිකවත් ජනාධිපතිතුමාට ආරක්ෂා කරගන්න බැරුණ ලැජ්ජයි. මම ජනාධිපති නම් මෙලාට ගෙදර යනවා. ඇයි? රටේ ජාතික ආරක්ෂාව ඇති කරන්න ඕනේ කියලා මේ තමුන්නාන්සලා මේ ජනාධිපතිතුමාව ගෙනාවේ. රටේ ජාතික ආරක්ෂාව ඇති කරන්න ගෙනාපු ජනාධිපතිතුමාට අන්තිමට එතුමාගේ අම්මගේ තාත්තගේ පරම්පරාවෙන් එන ඒ මැදමුලන වලව්ව ආරක්ෂා කරගන්න බැහැ.
ගරු මන්ත්‍රීතුමනි, ඔබට තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
ඒ හින්දා ගරු සභාපතිතුමනි, ඒ හින්දා අපි කියනවා ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට තමුන්නාන්සලා ඉස්සෙල්ලාම දෝෂාභියෝගයක් ගේන්න ඕනේ ජනාධිපතිතුමාට විරුද්ධව. මොකද මේ ජනාධිපතිතුමාත් වග කියන්න ඕනේ. මේ ජනාධිපතිතුමා මේ රටේ ආරක්ෂක ඇමතිවරයා හැටියට එදා මේ තිබුණ ප්‍රචණ්ඩත්වය පාලනය කරා නම් මේ රටේ මෙතරම් ප්‍රචණ්ඩත්වයක් යන්නේ නැහැ. ජනාධිපතිතුමා ඒ ප්‍රචණ්ඩත්වයට ඉඩ දීලා බලාගෙන හිටියා කරන්න කිසි දෙයක් කරන්නේ නැතුව. ඒ හින්දා ගරු සභාපතිතුමනි, දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ පරීක්ෂණ බාර දීලා තියෙනවා අර තිලකරත්නට, DID තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. කවුද එයා? එයා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලේ ප්‍රමෝෂන් පිට ප්‍රමෝෂන් ප්‍රමෝෂන් ගහගෙන ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තය බලයට ආවම CID එකේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්නව අයින් කරලා එතනට දාලා එතන තිබුණු පාස්ක ප්‍රහාරවල පරීක්ෂණ ඔක්කොම යට කරපු DID තිලකරත්න මහත්තයාට මේව දැන් අත්අඩංගුවට ගන්න ඉඩ දීලා තියෙනවා. මොන විකාරයක්ද? දැන් තමුන්නාන්සලා කරන මොන විකාරයක්ද? ගරු සභාපතිතුමනි, ඒ හින්දා අපි කියනවා දැන් මොකද්ද කරන්නේ? දැන් කියනවා ඉඳගෙන ගෝල් ෆේස් එක බේර ගන්න ආපු අයගේ ෆොටෝ තමයි දැන් පොලිසිය දාලා තියෙන්නේ. ගෝල් ෆේස් එක බේර ගන්න ආපු වට්ටිය. කියන්නේ ගෝල් ෆේස් එකට ප්‍රහාර එල්ල කරනකොට එතනට පිරිස ආවා. ඒ මැරයන්ට ගහන්න ඒ ආපු අයගේ ෆොටෝ දැන් පොලිස් දෙපාර්තමේන්තුව දාලා තියෙනවා. එතකොට දැන් නීතිපතිතුමා ලයිස්තුවක් දෙනවා. ඒ ලයිස්තුවේ අහිටපු අගමැතිතුමා නැහැ. ප්‍රධාන විත්තිකාරයා, ප්‍රධාන සැකකාරයා. කොළඹට මිනිස්සු ගෙනල්ලා ගෝල් ෆේස් එකට ප්‍රහාර එල්ල කරන්න මිනිස්සුන්ව උසිගන්නපු මිනිස්සයව නීතිපතිතුමාගේ ලයිස්තුවේ නැහැ. ඉතින් කොහොද මේ රටේ නීතිය සාධාරණත්වය? මේ රටේ නීතිය සාධාරණත්වය ඉෂ්ට වෙයිද? ඒ වගේම තමයි සභාපතිතුමා වටරක බන්ධනාගාරයේ ගෙනාපු අවසාන කරන්නම් වටරක බන්ධනාගාරයේ ගෙනාපු සිරකරුවන් 50 දෙනෙක් අද වෙනකොට ආගිය අතක් නැහැ. ඒ වටරක හිටපු සිරකරුවෝ අර ඇවන්ගාඩ් එකේ කොන්ත්‍රාත් වලට ගෙනියන සිරකරුවෝ කොහමද අරලියගා මන්දිරයට ආවේ? කවුද එතෙන්ට ගෙනාවේ? හරිනම් මේ වෙනකොට බන්ධනාගාර කොමසාරිස්ගේ වැඩ තහනම් කරන්න ඕනේ. මොකද සිරකරුවන්වත් බන්ධනාගාරයට ගෙනල්ලා ඒ සිරකරුවන්වත් පාවිච්චි කරන්න හැදුවා ගෝල් ෆේස් එකට ගහන්න. ඒ ඉඳ ගරු සභාපතිතුමනි, අද වෙනකොට මේ රටේ මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ඇති වෙලා තියෙන ප්‍රචණ්ඩත්වය, ඒක තුල යම් යම් අය දේශපාලන වාසි ලබා ගන්න එක මෙහෙව යන්න පුළුවන්, ඒක තුල යම් යම් අයගේ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් මේ රට පෞගිය අවුරුදු එකමාර තුල ආර්ථික අර්බුදය ඇති කරලා ජනතාව පීඩනයට පත් කරලා ජනතාවගේ ප්‍රචණ්ඩත්වය මේ සමාජය තුල ඇති කරන්න ඒ අවශ්‍ය පරිසරය හදලා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තය ඇතුළු ආණ්ඩුවයි කියන එක මතක තියාගන්න කියලා කියමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතිය ඔබට. මිලඟට ගරු ජයරත්න හේරත් මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 12ක කාලයක් තිබෙනවා. කරුණාකර කාලයට ගරු කරන්න, උඟක් අය කතා කරන්න.
ප්‍රශ්න හොබවන
ෆ්ලයිස්ට් වෙන්න නිසා.
ගරු මන්ත්‍රීතුමනි, පළමුවෙන්ම අපිත් එක්ක මේ පාර්ලිමේන්තුවේ අසුන්ගෙන හිටපු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ගරු මන්ත්‍රීතුමා, ඒ වගේම එම 9 වෙනිදා ඇති වූ සිද්ධි දාමය තුළ මියගිය සාමාන්‍ය සිවිල් පිරිස්, පොලිස් නිලධාරීන් ඇතුළු සමස්තය පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මං හිතන්නේ මේ සිද්ධිය නිසා අපේ දිස්ත්‍රික්කයේ ඇතුළුව සමස්ත රටේම සියලු මැතිවරණ කොට්ටාස ආවරණය වෙන පරිදි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 76 දෙනෙකුගේ දේපල බරපතල විදියට විනාශ කරලා තියෙනවා. මගේ මිත්‍ර කුරුණෑල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මැතිතුමා එතුමාගේ නිවස මං හිතන්නේ සහ මුලින්ම විනාශ කෙරුවා. ජොන්සන් ප්‍රනාන්දු මහත්මයාගේ, ඒ වගේම ශාන්ත බණ්ඩාර, සමන්ප්‍රිය, රත්නසේකර මේ දිස්ත්‍රික්කේ ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනාගේම ගෙවල් ගිනිබත් කරලා තියෙනවා. මීට අතිරේකව මං හිතන්නේ තවත් සිවිල් ජනතාවගේ වගේම පළාත්පාලන නියෝජිතයින්ගේ ගෙවල් විනාශ කරලා තියෙනවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕන, මේ වැරදි ආදර්ශය රටට දෙන්න එපා. අපි දේශපාලන මතයක් දරුවායි කියලා කවුරුන්ගේ හෝ ගෙයක් ගිනි තියනවා නම් විනාශ කරනවා නම් ඒක මං හිතන්නේ ඉතාම වැරදි ක්‍රියාවක් කියන එක අපි සියලු දෙනා පිළිගන්න වෙන සත්‍යයක්. මේ ආර්ථික අර්බුදයත් එක්ක ඇතිවෙච්ච දේශපාලන අර්බුදය අද මේ රටේ මං හිතන්නේ බුර බුරා ඇවිලෙන ගිනි දැල්ලක් වගේ අද ඇවිලීගෙන යනවා. සාමාන්‍ය ජනතාවට තමන්ගේ එදිනෙදා ජීවිතේ පවත්වාගෙන යන්න ඉන්ධන ටික, ගෑස් ටික, බෙහෙත් ටික නැති වෙනකොට, කනබොන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික නැති වෙනකොට මිනිස්සුන්ට, සාමාන්‍ය ජනතාවට උහුලන්න බැරි වේදනාවක් වගේ මේක ආවේගයක් බවට පත් වෙනවා. ඒ ආවේගය නිසා ඔවුන් හිස් ලූලු අත ඔවුන්ගේ ආවේගය ප්‍රකාශ කරලා යම් යම් ක්‍රියාදාමයන් වලට එළමිලා තියෙනවා. හැබැයි මේක යට අපේ මුජිබ රහමන් ගරු මන්ත්‍රීමා කිව්වා වගේ මේක යට තවත් සැලසුම් සහගත දේශපාලන වැඩපිළිවෙළකුත් තියෙනවයි කියන එක අමතක කරන්න එපා. ඒ නිසා මේ සියල්ල පිළිබඳව අපි ඉතාම ඥානාන්විත, එහෙම නැත්නම් බුද්ධිමත්ව බලලා මේ සියල්ල මැඩපවත්තන්නත්, මේ විනාශ වෙච්ච නිවාසවලට යම් කිසි වන්දියක් ගෙවන්නත් මං හිතන්නේ පාර්ලිමේන්තුව මැදිහත් වෙලා ක්‍රියා කරනවා නම් ඒක ඉතාම වැදගත් කියන එක මම විශේෂයෙන් මතක් කරන්න ඕන. අපි හදාපු ආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරම 3 දෙකක පාර්ලිමේන්තු බහුතරය මං හිතන්නේ ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂම පාර්ලිමේන්තු ආණ්ඩුව කියලා කිව්වත් වරදක් නැහැ. හැබැයි අපේ ආණ්ඩුවේ හිටපු ඇතැම් ඇමතිවරුන්ගේ අදූරදර්ශී සහ මූල්‍ය කළමනාකරණයේ තියෙන දෝෂසහගත සහ වැරදි පඬිත වැඩින්දා මේ රට බරපතල මූල්‍ය අර්බුදයකට තල්ලු වෙලා ගියා. ඒක අවසානයේ මං හිතන්නේ මිනිස්සුන්ට ජීවත් වීම බරපතල ප්‍රශ්නයක් බවට පත් වුණා. මේකට අඩු වැඩියෙන් මේ ආණ්ඩුව වගේම හිටපු ආණ්ඩුත් යම් ප්‍රමාණයකට මේවට වගේ කියන්නට ඕන. අපි මේක සාධාරණ විදියට මේකට විනිශ්චයක් දෙනවා නම් මූලාසන හොබවන ගරු මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරන්න ඕන, පහුගිය කාලේ වෙනකොට අපේ රටේ සාමාන්‍ය ජනතාව මේකට උරණ වෙලා විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර පටන් ගත්තා. ගෝල්පෙස් පිටියේ කඳවුරු බැඳගත්තා. අග්‍රාමාත්‍යතුමාගේ නිල් නිවස ඉදිරිපිට කඳවුරු බැඳගත්තා. ජනාධිපතිතුමාගේ නිවසට පහර දෙන්නට තරම් ඔවුන් සැහැසි වුණා. ගන්නියංගන් සිසාරලා හැම ටවුමකම නගරෙකම ජනතා උද්ඝෝෂණ පැවැත්තුවා. දැන් මේ සියල්ල තියෙනකොට රටේ ජනතාවගේ එකම ඉල්ලීම වුණේ අගමැතිවරයා ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි කියන කාරණේ. හැබැයි ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම එහෙම නැත්නම් ඔව් ඉවත් කිරීම පිළිබඳ ව්‍යවස්ථානුකූලව මේ උත්තරීතර පාර්ලිමේන්තුවට මං හිතන්නේ අවබෝධයක් ඇතුව අපිට වගකීමක් තියෙනවා. අපි කොහොමද ජනාධිපතිවරයා ඉවත් කරන්න කියලා ඔහු එක්ක ඉල්ලා අස්වෙන්නට ඕන, එහෙම නැත්නම් ඔහුගේ මානසික ආබාධයක් හින්දායි කියලා වෛද්‍ය වාර්තාවක් පදනම් කරගන්න වෙනවා. 3 දෙකක බහුතරයක කතානායකතුමාට දැනුම් දීලා ඉහළම උපමාදී අධිකරණයට ගිහිල්ලා ඒ සියලු කාර්යාවලියන් ගෙනල්ලා හිටන් අවසානයේ අපි ජනමත විචාරණයක් දක්වා යන්නට වෙනවා. මේසා විශාල ක්‍රියාවලියක් කරනකොට මේ රටේ මිනිස්සු මහපාරේ මැරිලා අවසන් වෙනවා. ඒ නිසා අපිට ලහිලයි ආසන්නතම වශයෙන් ගන්න තියෙන ක්‍රියාදාමය තමයි උනේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙලා මේ ප්‍රශ්නෙට යම් අසසිල්ලක් ලබා දීම. මං හිතන්නේ පහුගිය දවස්වල පහුගිය 9 වෙනිදා වෙනකොට ඒ සියල්ල ගැටුම්කාරී තත්ත්වයන් මැද්දේ වුණත් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වුණා. අවසානයේ සම්ප්‍රදාන කුලව ජනාධිපතිවරයා ආරාධනා කරනවා අග්‍රාමාත්‍යවරයා ගෙදර යනවා නම් ඊට පස්සේ විපක්ෂ නායකවරයා තමයි ඒ තනතුරට වඩාත්ම සුසු පුද්ගලයයි කියලා. හැබැයි අපේ අගමැතිතුමා ඒ තරම් මේකට උනන්දුවක් දක්වයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. විපක්ෂ නායකතුමා ඒකට උනන්දුවක් දක්වයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එතුමා අපේ විමල් වීරවංශ මැතිතුමා කිව්වා වගේ ආසයි බයයි වගේ තමයි මට පෙවුනේ. අවසානයේ ජනාධිපතිතුමාට සිද්ධ වුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කරන්න. එතුමා මේ රටේ කීප වතාවක් අග්‍රාමාත්‍යවරයා හැබැයි පහුගිය මැතිවරණේ ප්‍රතික්ෂේප වුණා. නමුත් කවුරක් හරි මේක බාර ගන්න කෙනෙක් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි මේක බාර ගන්නවා නම් දැන් අපි එතුමත් එක්ක මේ ආර්ථික වැඩපිළිවෙලට අත්වැල් බැඳ ගැනීම මං හිතන්නේ වරදක් කියලා මං දකින්නේ නැහැ. මං හිතන්නේ මේක ආරම්භ වෙනකොට අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පක්ෂ සහ කණ්ඩායම් බහුතරයක් ඔහුට යුද්ධ ප්‍රකාශ කරලා විරුද්ධත්වය ප්‍රකාශ කරුවත් මං හිතන්නේ ඊයේ වෙනකොට සාධනීය තත්ත්වයක් ගොඩනැගිලා තියෙනවා. මේ ආර්ථික ප්‍රසංස්කරණ වලට සියලු දෙනාගේම සහයෝගය පළ කරනවායි කියලා මං හිතන්නේ අද වෙනකොට සියලු දෙනා ඔවුන්ගේ ප්‍රකාශන ඉදිරිපත් කළ එක බොහොම ඉතාම හොඳ තත්ත්වයක්. ඒ නිසා අපි සියලු දෙනාම අවුරුද්දක කාල සීමාවකට යටත්ව මේ අපි පත් කරගත්ත කෙනෙක් නැතුව පත් කරගත්ත රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක අපි ආර්ථික ප්‍රසංස්කරණ වැඩපිළිවෙළට යන්. එහෙම නැතුව අපේ ගංගොල මිනිස්සු කුඹුරු ටික හාගන්න ඉන්ධන ටික නැහැ. අද කුඹුරු පිටි පාළු වෙලා, අද ගෑස් පොලිම, අද බේත් හේත් නැහැ. අපේ මිනිස්සු ඉතාම අන්ත දුක්ඛි තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. එහෙමනම් ඒ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය යම් ප්‍රමාණයකට හරි ඔවුන් තෘප්තිමත් වෙන ආකාරයකට මේක සකස් කරන්න නම් මේ අග්‍රාමාත්‍යවරයාත් එක්ක අපි අත්වල් බැඳගෙන මේ කටයුතු මැදිහත් වෙන්න වෙනවා. අපි කවුරු හරි ආත්මාර්ථකාමීව අපේ දේශපාලන න්‍යාය පත්‍රය අපි කරපින්නගෙන අපි කොහොමද බලයට එන්නේ කියලා අපි ඇඟිලි ගණන් කර කර මේකට අකුල් දෙන්නවා නම් මං හිතන්නේ ඔවුන් ඉතිහාසයේ කවදා හරි ලියවෙයි මේ අකුර්තඥ ජාතියක් විදිහට. ඒ නිසා අපි සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර පැත්තකින් තියමු අපි අවුරුද්දක කාල සීමාවකට යටත්ව
ගරු මන්ත්‍රීතුමනි ඔබට අයිති අවසාන විනාඩි දෙක.
රණී වික්‍රමසිංහ මහත්තයාට උදව් කරමු. මම ඒක තමයි යෝජනා කරන්නේ අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ. මේ වගේ සීදී දාමයන් මේ රටේ සිදුවලා නැතුව නෙවෙයි. මං හිතන්නේ මේ තාරුණ්‍ය යෞවන කණ්ඩායමට අවබෝධයක් නොතිබ්බත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමහරු අවබෝධයෙන් හිටියත් 53 හර්තාලයක් ආවා. ගමරාවේ පොඩි හාමුදුරුවෝ අපවත් වුණා වෙඩිපහරකින්. දැඩි සේනානායක අගමැතිවරයා ඉල්ලාස් වෙනවා. සර්ජන් කොතලාවල අගමැතිකමටපත් වෙනවා. ඊට පස්සේ 88 89 මේ රටේ උතුර සහ දකුණ දෙකන පත් වෙච්ච විලක්වක් කියලා ආර් ප්‍රේමදාස ඒකට ජනාධිපතිවරයා කියනවා. හැබැයි ඒකට ජනාධිපතිවරයාත් මේ අභියෝගේ බාර ගන්නවා. අභියෝගේ බාර අරගෙන මේ සියල්ලට විසඳුම් හොයනවා. ඒ කාලෙත් මේ ඩොලර් හිගේ තිබ්බා. මට මතකයි අපි ඒ කාලේ විපක්ෂයේ හිටියේ. අපි එතුමාට කිව්වා ඇඟලුම් කර්මාන්ත හදනකොට ප්‍රේමදාස මේ හදන්නේ ජංගි මහණ්ඩ කර්මාන්තශාලා කියලා. හැබැයි එතුමාගේ අඩිතාලේ මේ දාපු ඒ ඇඟලුම් කර්මාන්තය මේ රට ඩොලර් ගේන සම්පතක් බවට පත් වුණා. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉතාම ශක්තිමත් ආත්ම ශක්තියක් ඇතුව මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි 225 දෙනා කුලල් කාගන්නේ නැතුව ගෝත්‍රික වගේ හැසිරෙන්නේ නැතුව සීලාචාර මිනිස්සු විදියට මේ රටේ මිනිස්සු මේ අන්ත දුක් විඳින වෙලාවේදී අපි සියලු දෙනා මේකට අත්වැල් බැඳගෙන මේ අපි අහම්බෙන් පත් කරගත්ත මේ අකරදැබ්බට පත් කරගත්ත මේ ආඹු අග්‍රාමාත්‍යතුමාට රයිල් වික්‍රමසිංහ මහත්තයාට අපි උදව් කරමු. අපි සියලු දෙනා මේකවන් උදව් කරලා මේ මිනිස්සුන්ගේ දුක නිවලා මේ රට සාමකාමී තත්ත්වයකට පත් කරමු කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරන්න ඕනේ. ඒ වගේ මම කියන්නට ඕනේ
ඔබේ කාලය අවසන් කරලා අවසන් කරන්න.
තප්පරයක් දෙන්න අපේ මුලස්සන ඔබ නගර මන්ත්‍රීතුමනි. මේ වෙලාවේ මං හිතන්නේ අපි කාටකත් ඇඟිල්ල දික් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. අර ගෝල්පේස් පිටණියට එදා ඇතිවෙච්ච ඒ විරෝධ කරුවන්ට යම් කිසි අකරතැබ්බයක් වුණා නම් ඒ සියලු දෙනාටම පීඩාවට පත් වෙච්ච ඒ උදවියට නීති හරියට ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ වගේම රටේ සාමකාමී ජනතාවට මහජන නියෝජ්‍යන්ට පීඩාවට පත් වුණා නම් ඒ මිනිස්සුන්ටත් නීති ක්‍රියාත්මක කරන නීති දෙකක් තියෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ රටේ නීති හසුරවන ඒ සියලු දෙනා අපි බොහොම කාරුණික ආයාචනාවක් කරනවා. මේ සර්ව සාධාරණ විදියට මේක පවත්වලා මේ රටේ මින් මතු මෙවැනි කාලකන්ණි තත්ත්වයක් මේ රටේ ඇති නොවන්නට වග බලාගන්න ඔවුන් මේ රටේ නීතිය මං හිතන්නේ හරියට හසුරුවයි කියලා විශ්වාසය පළ කරමින් මම මේ ප්‍රකාශය අවසන් කරනවා. බයවට සුදී
තමස්ම ස්තුතියි.